මේ ගතහිත ක්‍රියා කරන ආකාරය කොහොමද කියලා තමයි පොඩි ප්‍රශ්නයක් අහන්නේ. ඉතින් ගතහිත ක්‍රියා කරන ආකාරය කියලා වල්නකොට ඉතින් බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කළා. චක්කුංච පරිච්ච රූපේච උපාජ්ජති චක්ක විඥානං, සෝතංච පරිච්ච සද්දේච උපාජ්ජති සෝත විඥානං, ගානංච පරිච්ච ගන්ධේච උපාජ්ජති ගාන විඥානං, ජීවහංච පරිච්ච රසේච උපාජ්ජති ජීවහා විඥානං, කායංච පටිච්ච පොට්ටබ්බේච උප්පජ්ජති කාය විඤ්ඤාණං, මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝ විඤ්ඤාණං. ඔන්න නාමයි රූපයි දෙක හැදෙන හැටි. ඔක නිරෝධුනොත් එහෙම ඔය විඤ්ඤාණිකක්වත් උපදින්නේ නැහැ. ඇස නැත්නම් නේද, ඇස තියෙනවා, රූප තියෙනවා, පටිච්ච වෙනවා කියන වචනේ හොදල තෝරා ගන්න ඕනේ, අර්ථය වටහා ගන්න ඕන. විවිධ අය විවිධ භාෂා රීති අරගෙන අමුතු අර්ථ හදනවා. පටිච්ච වෙනවා කියන කාරණේ මේ හැදින්නේ පටිච්ච සමුපාදය තමයි. බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුපාදය ගොඩනගෙන ක්‍රමවේදයක් ඔය පෙන්නුවේ. චක්කුංච පටිච්ච රූපේච උපාදේ චක්කු විඥාන, තින්නං සංගති පස්සෝ පසපත්‍යා වේදනා, වේදනාපත්‍යා තණ්හා, තණ්හාපත්‍යා උපාදාන, උපාදානපත්‍යා භව, භවපත්‍යා ජාති, ජාතිපත්‍යා ජරා මරණ, ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායස සම්භවಂತಿ. ඒ මේ තස කේවලස දුක්ඛක්ඛන්දස සමුදය හෝති. මේ පරිච්ඡ සමුපාදිය ගොඩනගින ක්‍රමය. සෝතංච පරිච්ඡ සද්දේච උපාජ්ජති සෝත විඥාන, තින්නං සංගති පස්සෝ පසපත්‍යා වේදනා, වේදනාපත්‍යා තණ්හා, තණ්හාපත්‍යා උපාදාන, උපාදානපත්‍යා භව, භවපත්‍යා ජාති, ජාතිපත්‍යා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායස සම්භවಂತಿ. ඒ මේ තස කේවලස දුක්ඛක්ඛන්දස සමුදය හෝති. මෙන්න මේ ක්‍රමයට මේ විඥාන හයම පහළ වෙන හැටි පෙන්නලා. ඒ විඥානපත්‍යා නාම රූපං, නාම රූපපත්‍යා සලආයතනං කියලා සැකෙන හැදෙන ආකාරය. පරිච්ඡ සමුපාද සිද්ධාන්තයට අනුකූලව ධර්ම ගොඩනැගෙන ආකාරය. මෙහෙම විග්‍රහ කරලා තියෙනවා. ඉතින් එනම් මේ පරිච්ඡ වෙනවා කියන වචනේ තෝරා ගන්න ඕනේ. චක්කුංච පටිච්ච රූපේච උපාජ්ජති චක්කු විඤ්ඤාණං ආදී කියන මොකද පටිච්ච වෙනවා කියන්නේ මොකද්ද? දැන් අපි කියන විදිහ කියන්න ගියොත් එහෙම අමුතු જાතිය නිරුක්ති වෙන්නනවා කියලා කියනවා. පටිච්ච පටිච්ච කිව්වා කියලා මොනවා කිව්වා හරි කමක් නැහැ, අර්ථය තෝරා ගන්න බලන්න. පටිච්ච කියන එක ඒක තෝරා ගන්න බුදුරන් වහන්සේ පෙන්නපු දහම් තුලින්ම එක එකනා කියන කතා තුලින් නෙමෙයි. ඒක තෝරාගන්න බුදුරජාණන් වහන්සේ පටිච්චවලට මුල් වෙච්ච කාරණයක් පෙන්වා විග්‍රහ කරලා. ඒක තෝරා ගන්න ඕන. නාමංච රූපංච පටිච්ච පස්සෝ ඉච්ඡා නිදානානි පරිග්ගහන්. ඉච්ඡාන සන්ත්‍යාන මමත්ත මත්ති රූපේ විභූතේ න පුසන්ති පස්සෝ. මේ බුදු පියාණන් වහන්සේ නිදානේ පෙන්වලා දෙනවා. පටිච්චේට නිදානි, පටිච්චේට නිදානේ ඉච්ඡා කියලා පෙන්නුවා. ඉච්ඡාය බන්ධති ලෝකෝ, ඉච්ඡා විනයය මුච්ඡති, ඉච්ඡාය විපහානේන සබ්බං චින්තති බන්ධන. මේ බුදුරන් වහන්සේ ලෝකය කියන්නේ පරිච්ඡමපාද ධර්මයි. පරිච්ඡමපාද ධර්මයි ගොඩනැගින්. ඒ ගොඩනැගින ලෝකයේ ගොඩනැගින්ද පරිච්ඡමපාද ධර්ම ගොඩනැගින්න මුල් වෙච්ච කාරණේ පෙන්නනවා. මොකක් නිසාද මේ බැඳෙන්නේ? ඉච්ඡාව නිසා. ඉච්ඡා කියන්නේ දැඩි බැඳීමක් තියෙනවා. ආස්වාදයන්ට තියෙන බැඳීම මේ බන්ධනයක හැටි. ඉච්ඡා බන්ධනේ. ඉච්ඡා විනයය මුච්ඡති. අන්නේ ඉච්ඡාව විනයනය කරනවා, හික්මවනවා. එතකොටයි මිදෙන්නේ. ඉච්ඡාය විපහානේන. ඒ ඉච්ඡාව සම්පූර්ණයෙන් ප්‍රහාණය කරලා දැම්මහම සබ්බං චින්තති බන්ධන, සියලු බන්ධන හිදෙනවා. එහෙනම් පටිච්චසමුප්පාද ධර්මයට මුල මොකද්ද? ඉච්ඡා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තෝරා ගන්න බැරි වෙන්න මට වයින්න වෙලක් අය පටිච්ච පටිච්චය කරනවා කිය. මට පටිච්ච වුණා කමන්නේ, පටිච්චය වුණා කමන්නේ. ඉච්ඡාවේ බැඳීම නිසා තමයි පරිච්ඡමෝපා ධර්ම කොට නැගින්න කියලා බුදුරන් වහන්සේ දේශනා කරපු තැනු වේ පින්නුවේ. ඒව මම පෙන්නපු අනේ මේ බුදුරන් වහන්සේ දේශනා කරපුවා. එහෙනම් ඒ දේශනාව කපල සමතින්න තුන් ලෝකේ නැහැ. එහෙනම් තේරුම් ගන්න මේ පටිච්ච වෙන හැටි තෝරා ගන්න ඕනේ. යම් තැනක ඉච්ඡා නැත්නම් පටිච්ච වෙන්නේ නැහැ. පටිච්ච වෙන්න ප්‍රධාන හේතුව මූල ධර්මයේ මොකද්ද? නිධාන කාරණේ මොකද්ද? ඉච්ඡා. ඉච්ඡා බන්ධනේ. ඉතින් ඉච්ඡා බන්ධනේ බුදුරජාණන් වහන්සේ ඕන්තරම් විග්‍රහ කරලා තියෙනවා. මේ ඉච්ඡාව කියන්නේ මහා බන්ධනයක්. ඒ බන්ධනේ හැටි මෙහෙමයි. හරියට කිරිල්ලියක් නැනම් ලිහිනියෝ මල පුඩුවට දානවා. මොකද ලිහිනියෝ කියයි හිටන් ඉන්න කිරුළු අල්ලනවා. කුරුළු වැද්දෝ උන් කෑම ටිකක් එහෙම දාලා මල පුඩු හදලා තියෙනවා. අර ලිහිනියෝ ඇවිදලා කෑම කන්න එහෙම යනකොට අර මල පුඩුවට කකුල කොටු වෙලා හිර වෙනවා. ඊට පස්සේ යන්න බෑ. මෙන්න මේකත් බුදුරජාණන් වහන්සේ උපමා කරලා තියෙනවා. අර ආහාර දාලා තියෙන පාසියේ දාලා තියෙන වැද්දා, අර කුරුළු වැද්දා, ලිහිණි වැද්දා, ඒ ලිහිණියන් අල්ලගන්න දාලා තියෙන තොණ්ඩුවට කොටු වෙනවම අර ලිහිණියෝ ඕන එකක් කරගන්න වැදලා අරන් මරා ගන්න යන්න බෑ. මෙන්න මෙහෙම ලිහිණි වැද්දාගේ තොණ්ඩුවාගේ තමයි මේ ඉච්ඡා බන්ධනේ. ඕකට අහුනොත් එහෙම මරුට කොටු වෙනවා. මෙන්න ඉච්ඡා බන්ධනයක හැටි බුදුරන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඉතින් මේක විග්‍රහ කරලා දෙනකොට බෙල් බෙල් කිය කිය ඉන්නවා. ඇත්ත හොරා ගන්න නැතුව. ඉච්ඡා කියන්නේ බෙල්ටලු කිය හිටන් කොලොපම් කරනවා. යථාර්ථය තෝරා ගන්න දන්නේ නැතිකම. එනම් මේ නාමාත්‍ය ඉතින් මෙතන පෙන්වුවේ මොකද්ද? මේ ඉච්ඡා බන්ධනේ සකස් වෙන ආකාරය. බැඳින හැටි ඉච්ඡාවට. ඉච්ඡාව නැත්නම් ලෝකයක් නැහැ. නාම රූප තියෙන ඉච්ඡා මුල් කරගෙන ඔය ඉදිරිය පැහැදිලිව විග්‍රහ කරලා තියෙනවා. එහෙනම් චක්කුංච පටිච්ච රූපේච කියනකොට එතන මොකද්ද බැඳීමක් හටගත්තා? චක්කු ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත නිවිසමාරා නිවිසති. මෙන්න බැඳීමේ තණ්හාව ඉච්ඡාවට කිව්ව තව නම තණ්හා. රූපං ලෝකේ පිය රූපං සාත රූපං. මේ ලෝකේ මේ තියෙන ප්‍රිය ස්වභාව තියෙනවා රූප. මధుර ස්වභාවයෙන් යුක්තයි, ප්‍රිය ස්වභාවයෙන් යුක්තයි. මෙන්න මේ ඉච්ඡාව නැත්නම් මේ කියන තණ්හාව අන්න ඒකේ බැඳෙනවා. රූපයේ බැඳෙන්නේ කොහොමයි? චක්කු විඥාන ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත නිවිසමානා නිවිසති. ඔන්න ඇහැයි රූපයයි නිසා ගොඩනගෙන චක්කු විඥානයත්. ඔන්න ඉච්ඡා නැත්නම් ওই තණ්හා කියන එකෙන් බැඳෙනවා. මෙන්න මේ තණ්හා තුනක එකතුවක් එනවා තින්නා සංගති. ඔන්න ඒ සංගතිය තමයි ස්පර්ශය කිව්වේ. ඕක නිකම් ස්පර්ශය නෙමෙයි. ඕකට කියන සංස්පර්ශය. සංගතියෙන් හටගත්ත ස්පර්ශය සංස්පර්ශය. දහම් තෝරා ගන්න ලැබුවට මොනවා කරන්නද? කියා තියෙන දහම් වටහා ගන්න බැයි නෝ. එහෙනම් මෙන්න මේ තින්නා සංගති වෙන තැන තමයි වෙන්නේ. නාම අර චක්කුංච පටිච්ච කියලා. රූපේච උපාදේ චක්කු විඥාන. අන්න පටිච්ච වෙන හැටි. පටිච්ච වෙනකොට මොකද්ද වෙන්නේ? ඉච්ඡා බන්ධනෙට බැඳෙනවා. ඒතකොට තමයි සංස්පර්ශය හටගන්නේ. සංස්පර්ශය නිසායි සංපස්සජා වේදනා හටගන්නේ, පසපජ්ජා වේදනා කිව්වේ ඒකට. ඒතකොටයි රූප තණ්හා හටගන්නේ, සද්ද තණ්හා, ගන්ධ තණ්හා එකිනෙක හටගන්නේ. වේදනාපච්චා තණ්හා කිව්වේ ඒකට. එතකොටයි කාම උපාදාන, භව උපාදාන, දිට්ඨි උපාදාන, අවිද්‍යාව උපාදාන කියන මේ හතර ආකාරයේ උපාදානයේ වැඩෙන්නේ. තණ්හාපච්චා උපාදානං කිව්වේ ඒකට. එතකොට තමයි කාම භව, රූප භව, අරූප භව කියලා නැත්නම් අර කියන ආකාරයෙන් භව වැඩෙන්නේ. අති කම්ම භව, අති උප්පති භව කියලා භව දෙකක හේතුකාරක වෙන්නේ. ඔකටයි උපාදානපච්චා භවෝ කිව්වේ. භවපච්චා ජාති කියලා යන් තේසන් තේසන් තාන සත්තානම් තම්මි තම්මි සත්තනිකාය ජාති සංජාති ඔක්කන්ති අබිනිබ්බති ආදී වශයෙන් විග්‍රහ කරලා පෙන්වුවේ ඒ ඒ ජාතියල උපදුනහම හටගන්න හැටි. මස්ලියේ කයක් හටගෙන ආම රූප ධර්මයන්ගෙන් පිරිලා ගණී බවන කයක් හැදෙන හැටි. ඒක ජාතියක් හැටියට දුකට හේතු වෙන හැටි. ඒක වේදනාවන්ට උල්පතක් වෙන හැටි. ඒ නිසා දුකට මුල් වෙන හැටි. පෙලෙන්ද සිද්ධ වෙන හැටි. මේ ආකාරයෙන් එකිනෙක මේ ජාති නිසා හටගන්න දුක පෙන්නවා. ඉතින් මෙතන තමයි මේ නාම රූප හටගන්නකොට විඥාන හටගන්නේ, නාම රූප හටගන්නේ මෙහෙමයි. ඕක දකින්න ඕනේ. විඥානයයි නාම රූපයි කියලා කියනකොට මේ මොකද්ද කිව්වේ කියන ප්‍රශ්නයක් එනවා. විඥානි නාම නෙවෙයිද? ආදී වශයෙන් අන්‍යෝන්‍ය සම්බන්ධතාවයෙන් ගොඩ නැගෙන්නේ. විඥානි යම් තැනක පිහිටියොත් තමයි සංඥා සංඛාර නැ වේදනා සංඥා සංඛාර කියන නාම ධර්ම ඊට අනුකූලව පහළ වෙන්න පටන් ගන්න. ඒ වේදනා සංඥා සංඛාර රූපත් එක්ක සම්බන්ධ නැත්නම් විඥානේ පිහිටන්නේ නැහැ. එහෙනම් මේ එකින් එකට අන්‍යෝන්‍ය සම්බන්ධයක් තියෙනවා. මේ නිසා කියනවා නාම රූප පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූපම්. මේවා ගැඹුරු තැනක් මේ විග්‍රහ කරලා අහන්න. එනම් මේ අන්‍යෝන්‍ය සම්බන්ධයක හැටි. දැන් මේ විඥානයක් සකස් වෙන ආකාරය බලන්න ඕනේ. අපි යමක් ප්‍රිය කරනවා නම් යහපතයි කියලා ගන්නවා නම් හොඳ එකක් හෝ නරක එකක් හෝ ලෝකේ තියෙන එකක් ලෝකේ ස්වභාවය අරගත්තහම මෙන්න මේ ගත් එක නිසා විඥානයක් වැඩෙනවා කියලා බුදුරන් වහන්සේ දේශනා කරනවා. දැන් මේ වැඩෙන විඥානය මොකද්ද? ඒක තෝරා ගන්න ඕනේ. ආහාරයේ රසයේ ගිජු වුණාම විඥානයේ පිහිටියේ වැඩුණේත් වේ. දැන් මේ විඥානය පිහිටන වැඩෙන හේතුවක් තියෙනවා. රූප වේදනා සංඥා සංකාර කියන මෙන්න මේ ටිකත් එක්කමයි විඥානය ගොඩනැගෙන්නේ. ගොඩනැගෙන විඥානය භවයේ පිහිටන්නේ රූප වේදනා සංඥා සංකාර කියන සම්පින්දනේ නාම ගෝත්‍රයත් එක් කර. අන්න එකට කියනවා කර්ම භවයේ කරපු කරපු කර්මයේ තියෙන ශක්තියෙන් භවයේ ගොඩනැගිලා එකින් එක ඒ අනුකූලවට අනුකූලව සම්බන්ධ වෙලා උපනිශ්‍රිය ලැබෙනවා. විඥාන උපනිසා නාම රූපන් නාම රූප උපනිසා විඥාන උපනිශ්‍රියපත්යේ විඥාන වෙන හැටි වෙන්නවා. ඊළඟට උපනිශ්‍රිය වෙනකොට අතීතයේ ඒ කරපු දේවල් සමානව තියෙනවා නම් ඒ කරපු වෙ නාම ගෝත්‍ර අර භවී පිහිටලා කර්ම භවී පිහිටලා අන්‍යෝන්‍ය සම්බන්ධතාවයෙන් ඇදලා ගන්නවා. එකින් එකට ඇදලා හිටන් උපනිශ්‍රිය වෙනවා. නිශ්‍රිය එකක් උපනිශ්‍රිය එකක්. නිශ්‍රිය කියලා කියන්නේ යමක් ගොඩ නැගෙනකොට එතන නාමයක් රූපයක් විඥානයක් තිබුණා නම් එතන ගොඩ නැගිච්ච ඒ පොඩ්ඩ. උපනිශ්‍රිය කියන්නේ අතීතයේ කරලා තිබිච්ච මතක සටහන් ඇදලා ඇවිදලා මේක පෝෂණය කරලා දෙනවා. ඒ උපනිශ්‍රිය සම්බන්ධී. ඒ නිශ්‍රිය උපනිශ්‍රිය කියන දෙකක් තියෙනවා. මේවා හුඟා ගැඹුරුයි. හොඳට විග්‍රහ කළා නම් තේරුම් ගන්න. නිශ්‍රිය ප්‍රත්‍යේ ප්‍රත්‍ය වෙන්නේ කොහොමද? උපනිශ්‍රිය ප්‍රත්‍යේ ප්‍රත්‍ය වෙන්නේ කොහොමද? කොයි තැනද? අන්න නිශ්‍රිය ප්‍රත්‍යේ ප්‍රත්‍ය වෙන තැනක් තියෙනවා. චිත්තක්ෂණේ පරිච්ඡ සමුපාදී. ඒක වෙන එකක්. මේ භවගමනේ පරිච්ඡ සමුපාදී උපනිශ්‍රිය ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන එකක්. ඒක අතීතයේ කරපු කියපු දේවල් වල තිබෙනව හුරු පුරුදු. අනාගතයේදී කරන දෙයට හුරු පුරුදු වශයෙන් සම්බන්ධ වෙනවා. කරපු එක අපහු වෙනවා නෙමෙයි. ඒ හුරු පුරුද්ද. පුංචි ළමේ බයිසිකලයක් පදින්න පුරුදු වෙනවා. අවුරුදු 8යි 10යි ළමයාගේ වයස. ඒ ළමයා අර පුඩ් බයිසිකලයක් නැනව පොඩි බයිසිකලයක් නම් පදිනවා. ඉතිකලා ටික දවසක් පදිනකොට ළමයාට පදින්න හුරු වෙනවා. ඊට පස්සේ බයිසිකලිය විකුණනවා. තාත්තා නැන්නා කවුරු හරි ඉන්න අයියලා හරි විකුණනවා. දැන් පොඩි ළමයාට බයිසිකලයක් පදින්න අවුරුදු ගානකට හම්බ වෙන්නේ නැහැ. අවුරුදු 12ක් විතර ගියාම ළමයාට බයිසිකලයක් හම්බ වෙනවා. දැනුතර අලුතෙන් පුරුදු කරන ළමයාට වයි පුරුදු කරන්න ඕනේ නැහැ. අර ගත්ත ගාම බයිසිකලේ පැදලා හිටන් පොඩ්ඩක් එහාට මෙහාට නම් බැලන්ස් කරගන්න වෙවුලයි. අර පැටලත් එහාට මෙහාට යයි. ඊට පස්සේ හරි. හැබැයි අවුරුදු 12ක් යනකම් බයිසිකලයක් පැදපු නැති ළමයෙකුට බයිසිකලිය දෙනවා. දැන් ඒ ළමයට ලොකු වෙනසක් තියෙනවා. අලුතෙන්ම පුරුදු වෙන්න. එහෙනම් දැන් ඒ කෙනෙකුට තිබිච්ච පුරුද්ද කොහෙන්ද ආවේ? අවුරුදු ගානකට ඉතලයි පුරුදු වෙලා තිබිච්ච කි. යම් හැකියාවක් තිබුණා. උපනිශ්‍රේ වුණා. උපනිශ්‍රේ නිසා ඒ මහන්සියක් නැතුව ඒ හුරුව ඊළඟතාවය වැඩේ කරන්න හේතු යොදලා දුන්නා. මෙන්න මේකට කියන උපනිසා උපනිශ්‍රේ ප්‍රත්‍යය. අන්නේ උපනිශ්‍රේ ප්‍රත්‍යය හේතු කරගෙන එකින් එකට දෙන ආධාරයෙන් සකස් වෙන්නා වූ ක්‍රමයක් තියෙනවා. පරිත්‍ථ සම්පාදියා ඒක තමයි මේ සසර ගමන හදන පරිච්ඡසමුප්පාදි. ඒක අර චිත්තක්ෂණයට වෙන පරිච්ඡසමුප්පාදි නෙමෙයි. ඔය කාරණා දෙක වෙනේනම තෝරා ගන්න ඕන. චිත්තක්ෂණේ හටගන්න පරිච්ඡසමුප්පාදි විභංග ප්‍රකරණිය කියන පොතක විග්‍රහ කරලා දෙන අභිධර්මයේ ඒක ගැඹුරුයි. හේතු ප්‍රත්‍ය ඒ වගේම සම්පයුත්ත අඤ්ඤමඤ්ඤ කියලා ප්‍රත්‍ය හතරක් එකට ගැටලයි ඒක හටගන්නේ. ඒක හරි ගැඹුරු දෙයක් කියන්න ගියොත් මේ කියන බණ පැටලෙනවා. දැනගන්න අවශ්‍ය කෙනෙක් පුද්ගලික වාර පස්සේ ඉන්නවා නම් තේරුම් ගන්න ඕන කෙනෙක් පුළුවන් කෙනෙක් ඒක අහලා හිටන් වැඩි විස්තර දැනගන්න. මේ පොදු පොදු බණට මේවා කියන්න බෑ. කියන්න ගියොත් එහෙම අනිකාරෙම කියන බණත් තේරෙන්නේ නැතු යනවා. ඒක නිසා මේ උපනිශ්‍රිය කියන එක කොහොම තෝරා ගන්න. අන්න උපනිශ්‍රිය ප්‍රත්‍යයෙන් හටගන්න පරිච්ඡසමුප්පාදී තමයි මේ සසර ගමන හදන්නේ. ඊ ආශාවන්ට මනස වහල් කරන්නේ. දැන් අපි ඉස්සෙල්ලා මෙහෙම හිතමු. අපිට හිතෙනවා දැන් අනුරාධපුරේ යන්න ඕන කියලා. අද හතක් ගත්තාද කතා වෙලා යාළුවෝ කට්ටියක් කියලා හොඳ සමාදන් වෙච්ච දවසේ ඇවිදලා කතා කරගත්ත යන්ත අනුරාධපුරේ ගිහින් ඉඳ අපි කට්ටිය එක හත් අට දෙනෙක් හරි එකතු වෙලා අනුමත කළා හා කියලා කවද්ද යන්නේ අපි යම් මාසේ පොයි එහෙනම් කොහොමද අපි සාදාකස්සේ කතා කරන සංවිධානය වෙනවා එහෙනම් ඔක්කොම එකලා එකතු වෙන්නකො අහවල් ගමට නගරයට කැලණියට හරි නිට්ටපුවට හරි කොහට හරි කමක් නැහැ ගැලපෙන් දිහාට එකතු වෙන්නකො ආවල් තැනට ඔව් වරද්දන්න එපා එහෙනම් අපි ලැහැත්ති කරනවා වාහනේ කරා කියලා ඔය කතා කරගන්න කතාවේ මෙතනින් විසිරල යනවා තීරණයක් කරගෙන දැන් ගියාට පස්සේ අය අතර දකින්න හම්බෙනවා හරි කලබලයක් මොකද අද මේ ඇඳුම් එහෙම ලැහැත්ති කරන්නේ කොවිඩ් එක විකුණන්න ලැහැත්ති ඉන්නේ මොකද ඒ ගම්බිරිස් ටිකක් විකුණ ගත්තේ මට මේ අනුරාධපුර යන්න තියෙනවානේ දැන් මේ අනුරාධපුර යන්න ලැහැත් තියෙනවා. ඒ මොකද ඒ හිත මොකද්ද? අන්න ඉස්සෙල්ලා කතා කරගත්ත එකේ විඥානි. දැන් විඥානේ නාම රූප වයි නැහැටි. විඥාන පත්‍ය නාම රූපං නාම රූපත්‍ය විඥාන කියලා සකස් වෙන ආකාරය මේ කියන්නේ. ඉස්සෙල්ලා පහල කරගත්ත විඥානේ භවයේ තියෙනවා. ඒ මොකද්ද? මාසේ පොයේ දවසේ අහවල් එලා වෙනකොට නිට්ටඹුවේ අහවල් නගරේ ඉන්න ඕනේ අනුරාධපුර යන්න මං කට්ටියත් එක්ක කතා කරගෙන තියෙන්නේ එහෙමයි. ගෙනියන බඩුමුට්ටු ඔක්කොම හදාගෙන යන්නලයි මම ලැහැත්ති වෙන්නේ. ලහිලහි එකතු කරන්නේ. එහෙනම් එයා ඒ සඳහා කරන සියලු වැඩක් මෙහෙවුවොත්. ඔය මොකද ඒ ඇඳුම් අදින්නේ? අනුරාධපුර යන්න කවද්ද? මාසේ පොයේ දවසේ. ඔය කෝපි විකුණන්නේ මොකද? කීයක් හරි වෙන. ඇයි මොකද? අනුරාධපුර යන්න අද නෑ නෑ. මාසේ පොයේ දවසේ. දැන් විඥානය කොච්චර දුර දික් කියලාද? මාසේ පොයේ දවසේ අනුරාධපුර යන විඥානයක් හටගින්න. ඒක හිතේ තැන්පත් වෙලා. හිතේ කියන භවයේ. ඒක මතක් කර කර. ඒකට අවශ්‍ය කරන නාම රූප පද්ධතිය ගොඩනගනවා. ගතත් වැඩ හිතත් වැඩ. අන්න විඥාන ප්‍රත්‍යයෙන් නාම රූප. දැන් හදනකොට හදනකොට. හොඳට සරුසාර විදිහට තමන්ගේ වැඩේට අවශ්‍ය ප්‍රත්‍ය ඔක්කොම ලැබිලා. විගුණා ගත්තා සල්ලිත් හම්බුණා ඔක්කොම හරි. දැන් මොකද කරන්නේ? ගමන තවත් හිතේ වුණා හිතට නාම රූපත්‍ය විඥාන උපනිසිරේ ඔය අතරේ මොකද කරන්නේ හරි මාත් වැහත් තියනවා කියලා පොරොන්දු වෙලා යනවා අම්මණ්ඩිකිනි බලපුවා මෙහෙදිම කල්පනා කරනවා ගම්බිරි සේරු හතරක් පහක් තියෙනවා මුට්ටිය මන් තියලා හංගලා කෝපි ටිකකුත් තියෙනවා සල්ලි ටික ගන්න නම් ඇති බස් ගාස්තු එහෙම දෙන්න එපා ඔක්කොම කරන්න එපා ගෙදර ගිහින් බලනකොට වන්ට කොල්ලෙක් ඉන්නවා හොරු කොල්ලෙක් ඌ ගිහිල්ලට ගම්බිරි ටිකක් දෙගුණයි ඕපි ටිකක් දෙගුණයි දැන් මොකක් කරන්නද ඇදින් බැලුවා ඇදලා මුට්ටි විතරයි හලිය හලිය දැන් ඉතින් කෑ ගහනවා අනේ අපොච්චියේ මට විච්ච දෙයක් මම පොරොන්දු වෙලා තා බහවල් දවසේ යනවා කියලා දැන් කොහොම යන්නද මොකද නාම රූප ප්‍රත්‍ය නැහැ විඥානිය හදාගෙන ආවට විඥානියට නැගින්න බෑ දැන් දැන් නිගමනය කරගන්නවා ඔය අනි කට්ටිය ගියාවේ වයන්නේ එහෙනම් අනුරාධපුර යන්න සිවිච්ච විඥානෙට ප්‍රත්‍ය නැතුව ගියා නාම රූප නැහැ දැන් මේ හරි පහසු දෙයක් හිතලා බලන්න නැති නිසා මේ විඥාන පත්‍ය නාම රූපත්‍ය විඥාන සිද්ධාන්තය තෝරා ගන්න බැහැ හිතා ඉන්න මේ එවෙල වෙන දෙයක් කියලා ඒ එවෙල වෙන එක වෙන එහෙම එකක් තියෙනවා ඒ තමයි චිත්තක්ෂණයක තියෙන සිද්ධිය ඒක නෙමෙයි උතන කියන්නේ උතන කියන්නේ මොන පත්‍යද උපනිසිරේ පත්‍යයි ඔක විග්‍රහ කරලා තියෙනවා ධර්මයේ විඥාන උපනිසා නාම රූපන් නාම රූප උපනිසා විඥාන විඥාන උපනිසිරිය කරේ නාම රූප හට ගන්නවා නාම රූප උපනිසිරේ කරන විඥාන හට ගන්නවා. අන්න ඊට පස්සේ මොකද වෙන්නේ? නාම රූප උපනිසිරේ සලායතන හට ගන්නවා. ඇස කන දිව නාසය ශරීරය මන ආයතන හටගෙන ඒකට අවශ්‍යලා දැන් සකස් වෙලා. දැන් ඉතින් යන ගමන යන හැටි කතා කරන හැටි යන හැටි වදින හැටි බුදන හැටි ඉතින් ඔක්කොම හිතනවා. හිතත් ඒ ඔක්කොම ස්පර්ශ කරනවා. යන රහත් වෙච්ච කෙනා විඥානයේ පෝෂණය නාම රූප ලැබිලා. ඇස කන දිව නාසය ශරීරය මන දැන් ක්‍රියාත්මක වෙන්නේ මාසේ පොයිට අනුරාධපුර යන විදිහට. දැන් ලබන හැම ස්පර්ශයක්ම එහෙමයි. කොහමද උඹල හැතිද? මන්නම් හරි ලෑත්ති. සලායතන ස්පර්ශ වින්දන ඔක්කොම තියෙනවා. හරි හොඳ ගමන කට්ටියත් හරි හොඳයි. වැඩක් නැති ඔය එකෙක් වන්නේ අපිට වැඩ පුදාගෙන ඉන්න පුළුවන් නේද බං? ඉතින් හොඳට සන්තෝෂෙත් තියෙනවා. මොකද ඒ ස්පර්ශයත් හොඳයි වින්දනයත් හොඳයි. සතුරු වින්දනය. හැබැයි තණ්හා නෙමෙයි තියෙන ප්‍රසාදේ. වේදනාපත්‍ය ප්‍රසාදෝ. ඒ ප්‍රසාදේ දැන් නැගිනවා. දැන් ප්‍රසාදේ නැగి නැగి අවශ්‍ය මූල කාරණේ වෙන වෙස පාසේ පොයේ දවසේ නිකන් නැන්න අමාවක දවසේ නිකන් ඉන්නවා. එදාට දැන් ක්‍රමේ හරි කට්ටිය එක තුනයි යන්න. දැන් මොකද වෙන්නේ? පසපත්‍ය වේදනා එක වින්දනේ තියනවා. වේදනාපත්‍ය ප්‍රසාදේ ප්‍රසාදේ තවත් නැගිනවා. යලි යලි නැගින එකක් ඕක. ප්‍රසාද මාත්‍ය අදිම කොමුදුන්පත් වුණා. උපනිශ්‍රේ වෙලා මේ ඉන්නේ. ප්‍රත්‍යේන උපනිශ්‍රේ ප්‍රත්‍යේ. මුදුන්පත් වෙලා මොකද කරන්නේ? ගමන යනවා දැන් කට්ටිය එක එකතු වෙලා. අදිමෝකපත්‍ය බව. මොන බවද? යහපත් බවක් නේ, පුණ්‍ය බවක් නේ පත් උනි. ඒ බවට පත් වෙන බවපත්‍ය ජාති. දැන් වන්දනා ළඩේ ඉන්න වන්දනාකාරයෝ. ගිහින් එනකම්ම දැන් කවුද මේ? මේ වන්දනා ළඩේ ඒ කවුද? උපාසක උපාසිකාව වන්දනා ගමනක් යන දෙහැතිච්ච වන්දනා පිරිසක් නේ. ඒ ජාති එතන ඉන්නේ. ප්‍රසාදනක ජාතිය. හැබැයි ඒ ගියත් ඒ ගමන ඉවරයි. ගියා ඉවර කළා ඔක්කොම ඉවරයි. ඊට පස්සේ කෝ වන්දනා නඩිය. ආ ඊයේනේ. ඉතින් ඊයේ ගියා ආව ඔක්කොම ඉවරයි. ඒක නා ජරා මරණ තියෙන. හැබැයි ඒ ඉතින් ඒක නිසා මොකද හටගත්? සමහරලාට ඒව මේ තස කේවරස දුක්ඛකන්දස සමුදය හෝති කියන එක වැටෙන්නත් පුළුවන්. මොකද ඒකෙත් වෙහසක් තියෙනවා. ඒ ගමනේත් වෙහසක් නැත්තේ නේ. ඊන් ගිහිල්ලා ඇවිදලා හිටා මොකද කරන්නේ? දැන් මන්නම් මෙච්චර වතාව ගානක් ගිහින් තියෙනවා. උඹලා වතාව ගියද ගියේ? අන්න දුක්ඛකන්දේ හදාගන්න එකට බැස්සා. මොකක් නිසාද? තමන් යම් පිළි යහපත් දෙයක් කරලා ඒක මුල් කරගෙන උපනිශ්‍රේ කරගෙන මානං උපජ්ජති දිට්ඨිං උපජ්ජති. මානියක උපදෙව්වා දිට්ඨියක උපදෙව්වා. අන්න කුසලයක් මුල් කරගෙන නැන පිනක් මුල් කරගෙන පවගුණ ගණකා ගන්නවා. එහෙම කරගන්න ගියොත් මොකද වෙන්නේ? දානං දත්වා සීලං සමාදයිත්වා තං ගරුංකත්වා මානං උපජ්ජති දිට්ඨිං උපජ්ජති. අන්න කරගත් හරියා. එහෙම කරගත්තොත් ඒව මේ දස කේව රස දුක්ඛකන්දස සමුදය හෝති කියන එක මාර්ගය හදාගත්. අන්න තියෙන වෙනස. එහෙම නැතුව ඒ ගියේ ගමනක් දැකලා බුදු ගුණ දහම් ගුණ සග ගුණ ගෙහි ප්‍රසාදයෙන් නිවන්තම හිත පිහිටවාගෙන නිවන් සාන්තියේම ස්වභාවයම දැක්කනම් ඒකෙනම ගැලපෙන්න. ඒව මේ තේසන් ධම්මානං සමුදය හෝති කියලා දුක්ඛකන්ද කියන එක වැටෙන්නේ. ඔහු නිවන්ත හේතු වෙන්නව ධර්මය සම්පාදනය කරගත්තා. ඒකේ උපනිසිරිය ලබා ගන්න. අන්න එහෙම වැටෙනවා. එහෙනම් මේ උපනිසිරිය සම්පත් දෙන්නා වූ පලිච්ච සම්පත් තෝරා ගන්න ඕනේ. ඒවා තෝරා ගන්න නැතුව පටිච්චද පටිච්චද කියලා හුවට හරියන්නේ නැහැ. ධර්මයේ තෝරා ගන්න බැරුව. ඉතින් ඔක තෝරා ගන්න ඕනේ මේ විදිහට.